ධර්මවාදනමැතුම්
ගරු කතානායකතුමනි, මගේ උගත් මිත්‍ර ප්‍රයන්ත කරුණාතිලක අමාත්‍යතුමා, අපේ රටේ ඉතා විශාල වශයෙන් රටටත් ජනතාවටත් වැදගත් වෙන විදේශ කටයුතු අමාත්‍යාංශයත්, මහාමාර්ග අමාත්‍යාංශයත්, ප්‍රවාහන අමාත්‍යාංශයත්, ඒ වගේම ජනසන්නිවේදන කටයුතු අමාත්‍යාංශයත් කියන අමාත්‍යාංශ පිළිබඳ වැය ශීර්ෂයේ අවස්ථාවේදී වැදගත් අදහස් කීපයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි, පසුගිය මාසයක පමණ කාල පරිච්ඡේදයක් මට දරුණු ලෙස අසනීප තත්ත්වයේ රෝහල්ගත වෙලා ඉඳීමට සිදුවීම නිසා මේ වැදගත් අයවැය විවාදයට ඵලදායි දායකත්වයක් ලබා දෙන්නට නොහැකි වීම ගැන මම ඇත්ත වශයෙන් කනගාටු වෙනවා. නමුත් අපි රටක් වශයෙන් ගත්තොත් අපේ රටේ ඉතිහාසයේ අපි මෙහෙම අයවැලේකණයකට නිදාසින් පස්සේ 75 වසරක් සපිරෙන අවස්ථාවේදී මූණ දීලා නැහැ. ඒට හේතුව තමයි නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ රටේ දරුණුම ආර්ථික කඩාවැටීම් තුනක් සිද්ධ වෙලා තියෙනවා. ඒ 2001 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය යටතේ ආචාර්ය පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලෝකයේ පැවතුණු ආර්ථික ප්‍රවණතාවයන් සමග එකතු වෙලා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ රටේ ආර්ථිකයේ වර්ධන වේගය ඍණ 1.4 දක්වා ඇකුළුණා. ඒක තමයි පළවෙනි වතාවට රට කඩාවැටුණු අවස්ථාව. ඒ අවස්ථාවේදී මේ ප්‍රශ්න සියල්ලම මේ ආකාරයෙන්ම පැවතුණා. අපිට පාර්ලිමේන්තුවට පුළුවන් කමක් තිබුණේ නැහැ කවදක්වත් ආණ්ඩුවේ එදිනදා පවත්වාගෙන යා මේ වියදම පියව ගැනීම සඳහා ආදායමක් ලබා ගන්න. ඒ නිසා හැමදාම රාජ්‍ය අයවැය ලේකණේ වර්තන ගිණුමේ හිඟයක් තිබුණා. හිඟේ පියව ගැනීම සඳහා තවදුරටත් ප්‍රාග්ධන වියදම් දාපුවාම අසීමිත ණය ප්‍රමාණයක් අපිට ගන්න වුණා දේශීය විදේශීය වශයෙන්. මේ ගත්ත ණයත් වාරිකත් ගෙවීම සඳහා තව ණය ගන්න සිද්ධ වුණා. මේ අතරතුර අපිට අපේ ණය වාරික ගෙවා ගන්න බැරි වෙනකොට අපි රජයේ සතුව තියෙන මහජනයාට අයිති වෙන දේපළ විකුණුවා, පුද්ගලීකරණය කළා. ඒ දාපු සල්ලිත් මදි වුණා. රජයේ අයවැය ලේකණේ හිඟය එලෙසින් පියව ගන්න බැරි වෙනකොට අපි දිගින් දිගටම සල්ලි අච්චු ගෙව්වා. මුදල් අච්චු ගැනීම තුලින් ඇතිවෙන තත්ත්වයේ දරුණුතම තත්ත්වයකට පත් වුණා. COVID-19 වසංගතයේ යටතේ 2020 ආර්ථිකයේ නැවත ඍණ 3.5% අඩු වුණා. 2021 වෙන විට 2022 වර්ෂයේ මේ අපි ගෙවන වර්ෂයේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ තරම් විශාල ප්‍රමාණයකින් රට කඩාවැටිලා නැහැ. 7% ආර්ථිකය ආපස්සට ගමන් කරලා තියෙනවා. කෘෂි කර්මාංශය ගත්තත්, කර්මාන්තාංශය ගත්තත්, සේවාංශය ගත්තත් සියලුම අංශ පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පත්වීම තුළ අපි සමස්ත ක්‍රමයේ පිළිබඳ මෙතෙක් දරපු අදහස් ආකල්ප ජනවාර ධර්මතාවලින් වෙනස්ව අලුතෙන්ම මේ පාර්ලිමේන්තුව කල්පනා කළේ නැත්තම් අපේ රට නැවත ගොඩගන්න බෑ. මේ තිබුණ තත්ත්වය මීට අවුරුදු 20කට පෙර 2020 වර්ෂයේදී මම පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 166 වෙනි ඡේදයේ මෙසේ සඳහන් කරලා තියෙනවා. අපි බොහොම අවංකව තමුන්නාන්සේලාට කියන්න ඕනේ, ගිය අවුරුද්දේ අපි තමුන්නාන්සේලා ඇතුළු මුළු ලංකාවෙම 111කට වැටුප් ගෙව්වේ ණයට මුදල් ලබාගෙන බව. මේ රටේ 350,000 විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙව්වේ ණයට අරගෙන. මේ රටේ සමෘද්ධි ව්‍යාපාරයත් එලෙසමයි. බිලියන 9ක් කපා කොට අඩු කරගෙන ඉලක්කගත කර දුන්නේත් ණයට අරගෙන. මේ අවුරුද්දේ අපිට රුපියල් කෝටි 35000ක් කොහෙන් හරි ණයට ගන්න හෝ විකල්ප මාර්ගයකින් හොයාගන්න වෙනවා. මොකද මේක අපේ ආණ්ඩුව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට නොවේ. මහා භාණ්ඩාගාරයේ මුදල් පිළිබඳ සම්පූර්ණ වගකීම ව්‍යවස්ථාවෙන් බාර දී තිබෙන්නේ, නීතියෙන් බාර දී තිබෙන්නේ පාර්ලිමේන්තුවට. එහෙමනම් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව බංකොලොත් කියන්න බෑ. රට බංකොලොත් කියලයි කියන්න පුළුවන්. රට බංකොලොත් කියන්නේ මේ රටේ ජනතාව බංකොලොත් කියන එකයි. තමුන්නාන්සේලා අපිට බාර දී තිබෙන්නේ මේ භාණ්ඩාගාරයේ බංකොලොත්. මේ භාණ්ඩාගාරයේ අප කාගේත් පෞද්ගලික සල්ලි නැහැ. ඒට අගමැතිතුමාගේ පුද්ගලික සල්ලි දාන්නේ නැහැ. මුදල් අගමැතිතුමාගේ පුද්ගලික සල්ලි දාන්නේ නැහැ. රටේ ජනතාවගේ ආදායම් මට්ටම් වල වෙනසක් නැතුව තාපසේ කිංගාකන කෙනෙක් ඇතුළු සෑම කෙනෙක්ගෙම තමයි මේ සල්ලි ටික එකතු කරගන්නේ. මේ අවුරුදු 20කට පෙර මේ තිබුණ තත්ත්වයේ මෙලෙසින්ම අපි මේ ගරු සභාවේදී පැහැදිලි කරලා තිබෙනවා. මම මේ අහංසාත් වාර්තාවේ කොටසක් ලෙස පළ කරන්නට කියලා 2002 මම අයවැයලේ කරන කතාවේදී කරපු කතාව ඉදිරිපත් කරනවා. දැන් මේ තත්ත්වයෙන් මිදෙන්න ගරු කතානායකතුමනි, අපි එදා මේ ගරු සභාවේ විශේෂ නීතියක් ගෙනාවා. 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත, ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි බිල්. එයින් අදහස් කළේ මේ යම්කිසි වර්ෂයකදී මේ නරක ප්‍රතිපත්තිය වෙනස් කරලා රජයේ දරාගත නොහැකි වියදම දරණ එක අඩු කරලා පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනීම සඳහා 2006 වන විට 2003 ගෙනාවේ 2006 රාජ්‍ය අයවැයලේකන හිඟයේ 5%ට අඩු කරන්නටත්, එලෙසින් පස්සේ කාගේ ආණ්ඩුවක් ආවත් හැමදාම ඒ අයවැය පරතරය 5%ේ මට්ටමට දිගටම පවත්වාගෙන යන්න. එතකොට ඒකේ රටට දරන්න පුළුවන් තත්ත්වයක්. දෙවැනි කරුණ, 2013 වර්ෂයේ වන විට නොපියූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ 65%ට ගේන. 65%ට ගෙනාවොත් ඒක දැරිය හැකි මට්ටමක්. ඒ ණය ගෙවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි කරුණ, රජය ණය වන විට අපවෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 4.5. අවාසනාවකට මේ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත මේ පාර්ලිමේන්තුවට ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වීම තමයි මේ මහා අර්බුදයේ ප්‍රධාන හේතුව. මේක ගැන අපි වෙන විවිධ වාද විවාද දේශපාලන වශයෙන් තියෙන්න පුළුවන්. තාක්ෂණික වශයෙන් හා ආර්ථික විද්‍යාත්මක වශයෙන් මේ වගකීම ඉෂ්ට කරන්න බැරි වුණා ලංකාවේ පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වගකීම ඉෂ්ට කරන්න බැරි වීම නිසා තමයි මේ අර්බුදයේ අද බංකොලොත් රටක් බවට ගමන් කරන්න සිද්ධ වුණා. ඒ සඳහා පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි, මුදල් අමාත්‍යාංශයේ මේවා සකස් කරලා දීපු ප්‍රධාන නිලධාරී කටපියාධිකාරයේ, ඒ වගේම මේ හා සම්බන්ධිත ප්‍රධාන වගකීම් පැවරලා තියෙන ශ්‍රී ලංකා මහා බැංකුව, මහා බැංකුවේ මුදල් මණ්ඩලය, ඒවායේ හිටපු නිලධාරීන් ජනාධියත් මේ පිළිබඳ වග කියන්න ඕනේ. මොකද ගරු කතානායකතුමනි, මුදල් නීති පනත 28 වගන්තිය අනුව මේ සමස්ත රටේ තියෙන මුළු වාණිජ බැංකු ක්‍රමයේම, සමස්ත බැංකු ක්‍රමයේ මුදල් ක්‍රමයේ පාලනය කිරීමේ පූර්ණ බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක්ට හෝ ඇමතිවරයෙකුට හෝ මුදල් ඇමතිවරයාට ඒ පිළිබඳ කිසි දෙයක් කරන්න බෑ. එහෙම කිව්වොත් කියයි මහා බැංකුවේ තියෙන ස්වාධීන බලයට ඇඟිලි ගැසීමක්, දේශපාලනඥයෝ හසුරුවන්ට එනවා. ඒක නිසා ඒක අපි මේ පනතෙන්ම පවරලා දීලා තියෙනවා, මුදල් නීති පනතෙන් සමස්ත රටේ බැංකු ක්‍රමය. බලපත්‍රලාභී වාණිජ බැංකු තියෙනවා 24ක්, ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය බැංකු දෙක ඇතුළු මුළු බැංකු ක්‍රමයම පිළිබඳ කිසිම තීන්දුවක් තීරණයක් අපිට ඍජුව ගන්න බෑ. අපිට ඕන කෙනෙක් විවේචනය කරන්න පුළුවන්, අදහස් කියන්න පුළුවන්. ඒ පිළිබඳ පූර්ණ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. බලපත්‍ර දෙනවද, බලපත්‍ර දෙන්නේ නැද්ද, බලපත්‍රේ කැන්සල් කරනවද, ඒව ඒකාබද්ධ කරනවද, ඒක තව සකස් කරනවද, ඒකට අවශ්‍ය කරන දේ පිළිබඳ විවිධ කාරක සභාවලට ඇවිල්ලා අනපනත් අපිට කියලා සම්මත කරගෙන යනවා. සම්මත කරගෙන ගියාට පස්සේ ඔවුන්ට අවශ්‍ය ලෙස තමයි ඒක මේවන්නේ. දේශපාලන නායකත්වයකට හෝ දේශපාලන පක්ෂයකට හෝ ඒ මේවන්ට පුළුවන් කමක් නැහැ. මුදල් නීති පනතේ 49 වෙනි වගන්තියට අනුව කාසියා නෝට්ටු නිකුත් කිරීම පිළිබඳ ඒකාධිකාරී අයිතිය තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවට. කවුරුත් දන්නවද කොයි විදියටද මහ බැංකුව කොච්චරම් මුදල් අච්චු ගහනවා? මුදල් අච්චු ගහන්නේ මහ බැංකුව. ඒ පිළිබඳ තියෙන සියලුම දේවල් පිළිබඳ බැනගන්නේ අපි කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා. දැන් උදාහරණයක් වශයෙන් 2018 වර්ෂයේදී ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා මහ බැංකුව සංසරණයට මුදල් එකතු කරලා තියෙනවා බිලියන 696.5ක්, බිලියන 796.5ක්. කාසියා නෝට්ටු මේ රටේ මහජනයා අත ගැවසෙන එදිනෙදා විවාරයේ පවතින මුදල් වලට 2018 වර්ෂයේට එළියට දැම්මා 796.5. 2019 වර්ෂයේදී බිලියන 776.2ක් එළියට දැම්මා. 2020දී දැම්මේ බිලියන 697.3යි. 2021 වර්ෂයේදී දාලා තියෙන්නේ බිලියන 399.9යි. දැන් මේ අච්චු ගාලා දාලා තියෙන සල්ලි ප්‍රමාණය අපි අතර ඔක්කොම තියෙනවා. අපි කිසි කෙනෙකු දන්නේ නැහැ වෙන අවුරුදු වල බිලියන 796ක් විවාහරයට දාලා ඇයි මේ අවුරුද්දේ බිලියන 390ක් ඉතරක් දාපුවාම ඒ අඩු උනේ ඇයි? කවුද ඒ තීන්දුව ගත්තේ? කොහොමද ඒක උනේ? ඒක විපක්ෂ නායකතුමා, එහෙම නැත්නම් මුදල් ඇමතිතුමා, එහෙම නැත්නම් පාර්ලිමේන්තුව වෙන කොමිටියක් දන්නවද? ඊළඟට සල්ලි අට්ටු ගන්නේ මහ බැංකුව. ඊළඟට මුදල් නීති පනතේ 86-87 වෙනි වගන්ති වලට අනුව සියලුම බැංකු වලට අවසාන ණය දෙන්න වශයෙන් ණය දෙන්නේ මහ බැංකුව. ප්‍රතිපත්ති පොලිය අනුපාතයේ තීරණය කරන්නේ මහ බැංකුව. දැන් බලන්න මේ දිනවල බැංකු පොලිය අනුපාතයේ 30%. මන් දන්න ආර්ථික විද්‍යාව අනුව ලෝකයේ කිසිම රටක් තනි ඉලක්කමේ පොලිය අනුපාතයක් නැතුව සංවර්ධනය වෙච්ච රටක් ලෝක ඉතිහාසයේ කොහෙවත් නැහැ. ලෝකයේ හැම රටකම බැංකු පොලිය අනුපාතේ, බැංකුවක මේ මුළු ආර්ථික ක්‍රමයේම ණය මත හැසිරෙන්නේ ඕනෑම ව්‍යාපාරයක්, ව්‍යවසායකයෙක් ආණ්ඩුවක් ණයට අරගෙන තමයි ඉදිරි කටයුතු කරන්නේ. ඒ ණයට ගන්නකොට 25% තියන් ණය පොලිය ගෙවනවා නම් අපි ලක්ෂයක් ප්‍රාග්ධනීය විදියට ණයට ගත්තොත් බැංකුවෙන් අවුරුදු 4ක් යනකොට ඒ ලක්ෂයේ මුදල බැංකුවට ගෙවනවා පොලිය වශයෙන්. ණය ගන්න මිනිය බිමට සමතලා වෙනවා, බැංකුව උඩට ගමන් කරනවා. එතකොට 30%ේ ණය පොලිය ණය අරගෙන මේ කර්මාන්තයක් කරන්න පුළුවන් සුළු පරිමාණ කර්මාන්තකරුවා, මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා, මහා පරිමාණ කර්මාන්තකරුවා කවුද? ඒ පොලිය අනුපාතයේ තීරණය කරන්න මොකද්ද මේ ගරු සභාවට මැදිහත් වෙන්න පුළුවන් ක්‍රමවේදය මොකද්ද? කවුද දන්නේ? අඩුගානේ ප්‍රශ්න කිරීමක් කරනවාද? දැන් විවට වෙළඳ කටයුතු, දැන් රජයට සල්ලි නැති වෙච්චාම ගරු කථානායකතුමනි, ආණ්ඩුවේ බැංකුකරු මුදල් නියෝජිතයා මූල්‍ය උපදේශකයා වශයෙන් මේ ටික කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. විවට වෙළඳ කටයුතු කරනවා, සුරකුම්පත් වෙළඳ පොලේ සුරකුම්පත් විකුණනවා, භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. මේ ගරු සභාවේ දැන් භාණ්ඩාගාර බිල්පත් ඒ මාසෙට වැටුප් ටික ගෙවන්න මදි වෙච්චාම මුදල් දැන් මුළු රටේ තියෙන ආදායමෙන් වර්ෂයකට වැටුප් ගෙවන්න ගරු කථානායකතුමනි රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් පොට්ට බිලියන 10000කට වඩා වැය කරනවා. එතකොට වැටුප් ගියාගන්න සල්ලි හොයාගන්න නැති වෙච්චාම ඒ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. නිකුත් කරන බිල්පත් වලට සල්ලි ගෙවන්න නැත්නම් එතකොට පොලිය 33%ට වැඩි වෙනවා. දැන් පොලිය අනුපාතය දාලා තියෙනවා මේ දිනවල වාණිජ බැංකුවල මිනිස්සු ඉඩම් කඩන් දේපොළ විකුණලි වෙල්ල බැංකුවේ දැම්මොත් හොඳයි, අවුරුදු පහකේ ස්ථාවර තැන්පත් වූකට 30% ගානේ පොලිය වෙනවා. දැන් මේ සල්ලි අච්චු ගහන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ප්‍රතිපත්තිමය පොලිය අනුපාතයේ තීරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. විනිමය අනුපාතයේ තීරණය කරන්නේ, පාලනය කරන්නේ අත්තරිනවාද, කඩාවට්ටනවාද, පාවෙන ක්‍රමය කරනවාද, නම්මේ පාලන ක්‍රමය කරනවාද ඒ අය. විදේශ සංචිත පාලනය කරන්නේ ඒ අය. අපිට කියලා 2017 මම උසාවියට ගියා විරුද්ධ වෙලා මේ විනිමය පාලන පනත සංශෝධනය කළා. උසාවියෙන් අපිට තීන්දුවක් ගන්න බැරි වුණා. මේ පනත සම්පූර්ණයෙන් නිදාස් කළාට පස්සේ හිතුව ලෙස මුදල් අරන් යන්න පුළුවන්කම ලැබුණා. ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා සංවර්ධන බැඳුම් කර නිකුත් කළා. ස්වෛරීත්ව බැඳුම් කර වලින් බිලියන 2.5ක් කුමාරස්සාමි මහා බැංකු අධිපතිවරයා වශයෙන් ඉදියේදී ඉඳන් එකතු කරන්න පටන් ගත්තා. ඒව 2029 වෙනකන් ගෙවන්න තියෙනවා. නමුත් මං අහන්නේ කරු කතානායකතුමනි, අපිට මොකද්ද තියෙන දැන්? සල්ලි අච්චු ගහන්නේ මහා බැංකුව, පොලි අනුපාතයේ තීරණය කරන්නේ මහා බැංකුව, විනිමය අනුපාතයේ පාලනය කරන්නේ මහා බැංකුව, විදේශ සංචිත පාලනය කරන්නේ මහා බැංකුව, ආනයන අපනයන පාලනය කිරීම කරන්නේ මහා බැංකුව. එහෙම කරලා ඉවරලා ගෙවල් ගිනි තියන්නේ මේ මහජන නියෝජිතයන්ගේ ගෙවල් ටිකයි ගිනි තියන්නේ. එතකොට මුදල් අමාත්‍යාංශයේ මහා බැංකුවේ ඇවිල්ලා මේ ගරු සභාවට ඔබතුමා කැඳවන්නේ. අපිට එතකොට ඇහුවා කි මේක මොකද්ද දැන් මේක කරන්න? දැන් මේ අයවැයෙන් අපි හැමදාම අවුරුදු 75ක්ම මේ ලියලා දෙන බොරුව කියාගෙන ඇවිල්ලානේ මේ මෙතනට වැටිලා තියෙන්නේ. කැමැති වුණත් අකමැති වුණත් මේගොල්ලෝ ලියලා හදලා දෙන එක අපි ගෙනල්ලා කියවනවා. මේ අපි කැබිනට් එකටත් ගෙන්නන්න කියලා අපි කියනවා. මොකද හේතුව කැබිනට් එකේ ඉතර නෙමෙයි මේ පිළිබඳ අලුත්සන්.
පාර්ලිමේන්තුවට ඇවිල්ලා දුක කියන්නේ නැතුව මෙතුමා කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. ඉතින් මේවට විරුද්ධ නැද්ද කියලා මං අහන්නේ.
නෑ නෑ, අපි ගරු ලක්ෂ්මන් ඔබතුමාත් 1989
he's a member of the cabinet and if you take it up with the cabinet group meeting we are helpless. It's government policy. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.
ඔව් හරි, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙමෙයි. දැන් මම කියන්නේ මේ ප්‍රතිපත්තිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි හිතාගෙන හිටියට දැන් මම මේ පිළිබඳ පුද්ගලයෙක් විදිහට තනියෙන් මට මැදිහත් වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට කැබිනට් මණ්ඩලය ඇතුළෙත් පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් මම මැදිහත් වෙලා තියෙනවා. ඔබතුමාට මතක ඇති මේ අයවැලේකණේ සම්පූර්ණයෙන් වැරදි අයවැලේකණයක් හදලා පාර්ලිමේන්තුව නොමග යවන වෙලාවේ මං හිටපු කතානායක කරු ජයසූරිය ඇමැතිතුමාට, දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාත් සමග අපි ගිහිල්ලා පැමිණිලි කරලා කිව්වා මේ බොරු ඉලක්කම් තියෙන්නේ, මේක සම්පූර්ණයෙන් වැරදි, පාර්ලිමේන්තුව නොමග යවලා තියෙන්නේ කියලා. අපි ඒ ගැන පොතපත ලියලා තියෙනවා. නමුත් අපි කියන්නේ අලුත් සංස්කෘතියක් ඇති කරගන්න ඕනේ. මේ මුදල් පිළිබඳ අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. බලය පාර්ලිමේන්තුවට තිබුණාට ඒ බලය දැන් එතෙන්දී එතුමාලා එහෙමනම් ඇවිල්ලා කියන්න ඕනේ අපි මේ මුදල් පිළිබඳ බලය ක්‍රියාත්මක කරන්න අපි පනත් වලින් මේ හදලා දීලා තියෙන සීමාව තුල තමයි ඔවුන් කටයුතු කරන්නේ. දැන් කවුද අපිට අද තියෙන අර්බුදයේ තුල අපි කැමැති වුණත් අකමැති වුණත් ජාත්‍යන්තර මේ මුදල් ක්‍රමයක් තියෙනවනේ, සිස්ටම් එකක් තියෙනවා. ඒ ක්‍රමයේ තුල අපේ රටෙන් ණයවර ලිපියන් නිකුත් කරන විට ලෝකයේ බැංකු ක්‍රමයේ විසින් මේ ණයවර ලිපිය පිළිගත්තොත් විතරයි මේ බඩු ටික ගේන්න පුළුවන්. අපි කණජ තෙල් නැවක් ගෙනපුවාම තෙල් නැවට LC එක ඕපන් කළාම නෑ, ඒක තමයි මේක කරන්න ඕනේ. අපිට අපේ දැනුම් ප්‍රමාණයේ හැටියට මේ ඇති වෙලා තියෙන ණය ආපසු ගෙවාගත නොහැකි වෙලා අපි බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ ඇති වෙලා තියෙන තත්වය ලංකා ඉතිහාසයේ කවදාක්වත් රට කාණ්ඩුවකට ඇති වෙලා නැහැ. ඒක නිසා කැබිනට් මණ්ඩලයේ තීරණය කරන මේ පිළිබඳ මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඒ හා සම්බන්ධිත විශේෂඥතාවයක් අත්දැකීමක් පළපුරුද්දක් තියෙන ජාත්‍යන්තර උපදේශක සමාගමක් ලබා ගන්න ඕනේ කියලා. ඒ අනුව ජාත්‍යන්තරව කැඳෙව්වා මේ මෙවැනි තත්වයකට රටක් වැටුණාම ඒක ගොඩේ මේ ක්‍රමවේදය පැහැදිලි කිරීම සඳහා සමාගම් වලට ඉදිරිපත් වෙන්න කියලා. මං හිතන්නේ අලි සබ්‍රි ගරු විදේශ කටයුතු ඇමැතිතුමා සාක්ෂි දරයි සමාගම් 28ක් ඉදිරිපත් වුණා. ඒ 28න් 20ක් ජාත්‍යන්තර මේ මුදල් ක්‍රමවේද අනුව සකස් කිරීමේ කටයුත්ත කළා. මං හිතන විදිහට හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් මහාචාර්ය GL පිරිස ඇමැතිතුමත් ඒට සහභාගී වුණා. ඒකින් ලකුණු දීමේ ක්‍රමවේදයක් අනුගමනය කළා. මේ ගැටලුව සදා විසඳුමක් නිර්දේශ කිරීම සඳහා ප්‍රංශයේ ලසාට් සමාගම තෝරගත්තා. ලසාට් සමාගම තෝරගත්තට පස්සේ සමාගම විසින් තමයි අපිට අපේ ඉන්න ආචාර්යතුමන්ලට, මහාචාර්යතුමන්ලට, මහා බැංකුවේ විශේෂඥයන්ට මෙවැනි තත්ත්වයක් පිළිබඳ අපිට ඇත්ත එවැනි දැනුම් සම්භාරයක් නැහැ. එවැනි අත්දැකීමක් නැහැ. ඒ නිසා අපි එක්ස්පර්ට් ගන්න ඕනේ. අරන් තියෙන්නේ ඒක ලංකා ආණ්ඩුව වෙනුවෙන් මුදල් ගෙවන්න අරන් තියෙනවා. ඒ වගේම අපි එසේ නොකිරීම නිසා අපිට ජාත්‍යන්තර වෙන රටවල් නඩු පවරනවා. ලංකා ආණ්ඩුවනේ මේ ණය අරන් තියෙන්නේ. ලංකා ආණ්ඩුව අරන් තියෙන්නේ ණය ගෙවන්න බෑ කියනවා. ඒ පිළිබඳව ලංකා ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරන්න ක්ලිපන්ට් හාන්ස් කියන ජාත්‍යන්තර සමාගම අරන් තියෙනවා. ඒව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරගෙන යනවා. ඒ පිළිබඳ හංගන්න කිසි දෙයක් නැහැ. මොකද හේතුව ගරු ජනාධිපතිතුමත් මුදල් අමාත්‍යාංශයත් මහා බැංකුවත් නිලධාරිනුත් විසින් මේ රට වැටිලා තියෙන තත්වයෙන් ගොඩේම සඳහා අපිට තියෙන්නේ මේ අවස්ථාවේදී කිසිම දේශපාලන වශයෙන් උත්තරයක් නැහැ. අපිට ආණ්ඩුවක් බාරු කළා, වෙන කෙනෙක් ඇවිල්ලා මට පුළුවන් කියලා එක එක අයට හිතුණට ප්‍රායෝගිකව ලෙසින් කරන්න බෑ මේ ලෝකේ තියෙන මහා පොළොවේ යථාර්ථයක් එක්ක. ඒක නිසා විසඳුම් තියෙන්නේ හතරයි. එකක්, රජයේ ආදායම කුමන හෝ ක්‍රමයකින් හැකිතාක් වැඩි කර ගැනීම. දෙක, රාජ්‍ය වියදම අඩු කර ගැනීම. එයින් අයවැය පරතරය දැරිය හැකි මට්ටමකට අඩු කරගන්න එක. රට ඇතුළට එන විදේශ විනිමය පුළුවන් තරම් වැඩි කර ගැනීම. රටින් පිටට ගලා යන ප්‍රමාණය අඩු කර ගැනීම. මේ හතරෙන් එහාට ගිය විසඳුමක් නැහැ. ඒ හතර කිරීම සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර සාධකයේ කඩිනමින් ගලපගත්තේ නැත්නම් අපිට මේ කියන කිසි දෙයක් කරන්න හම් වෙන්නේ නැහැ. මං පිළිගන්නවා ගරු ගායන්ත අමාත්‍යතුමා කිව්වා අපි මහා මාර්ග අමාත්‍යාංශයේ පිළිබඳ වගකීම් බර අරන් මාස 6 ගත වෙලා තියෙනවා. අපි කිසිම කිවිසුමකට ඇවිල්ලා නැහැ. මම ඉතා විශාල මුදලක් පසුගිය කාලේ ගෙවන්න තියෙනවා, බිලියන 100කට ආසන්න මුදලක් කොන්ත්‍රාත්කරුවන්ට. බොහොම අමාරුවෙන් බිලියන 5ක් මේ ඊයේ පෙරේදත් සොයාගෙන මම අසනීප අවස්ථාවෙත් කුඩාම කුඩා අයගේ ටික ගෙවල ඉවර කළා. මුදල් අමාත්‍යාංශයේ පොරොන්දු වෙලා තියෙනවා කොහොම හරි වැටුප් ගෙව්වට පස්සේ ඉතුරු ටික මේ වර්ෂය තුලදී ලබා දෙනවා කියලා. අපි හුඟක් ගෙවන්න තියෙන අයට දිගු කාලීන බොන්ඩ් එකක් බැඳුම් කරයන් නිකුත් කරලා හරි ඒ සඳහා සහනය සලසන්න ක්‍රමයක් කල්පනා කරගෙන යනවා. එයාගේ වැඩ නතර වෙලා තියෙනවා. සේවකයෝ 1000 ගානකට රස්සාව නැති වෙලා තියෙනවා. කොන්ත්‍රාත් ක්‍රමයේ දිගටම යන්න ඕනේ. එහෙම වුණොත් පමණයි ට්‍රිකල් ඩවුන් පොලිසිය එකක් ඇති වෙලා පහළට ආදායම් මාර්ග ගලාගෙන යන්නේ. රට නතර වුණාම, හිරිවැටුණාම, ආපස්සට ගියාම, මේවා නතර වෙච්චාම සෑම පාර්ශ්වයකටම විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා අලුත් ව්‍යාපෘති පටන් ගන්න මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේ තියෙන ව්‍යාපෘති නිම නොවිච්චේව හා විදේශ ආධාර යටතේ තියෙන ව්‍යාපෘතියක් කරන්න පුළුවන් නම් ඒක අපි ලබා ගන්න ඕනේ. මොකද එයින් අපිට එකක් විදේශ විනිමය ප්‍රමාණයක් රට ඇතුළට එනවා. එක, දෙක, අද තියෙන ව්‍යාපෘතියක් තව අවුරුදු 10ක් පරක්කු වෙලා කරන්න යනකොට අද තිබුණා වගේ කීප ගුණයකින් ඒ ව්‍යාපෘතිය කරන්න යන පිරිවැය වැඩි වෙනවා. එදා ජයජයවර්ධන ගාමිණී දිසානායක යුගයේදී මහවැලිගඟ උතුරට ඇරවීමේ මුළු ව්‍යාපෘතියටම ගියේ කෝටි 5000යි. අද මහවැලි හරවන්න වුණා නම් එදා හරවන්න නැතුව කෝටි යයි 500,000 ගානකටත් වඩා වැඩි ප්‍රමාණයක් යයි අද ඒ මිලට ගියා නම්. දැන් මේ අවුරුද්දේ මුලදී ගෙයක් හදන්න, එහෙම නැත්නම් ඉඩමක් ගන්න, කර්මාන්තයක් පටන් ගන්න, යන්ත්‍ර සූත්‍ර ලබා ගන්න යම් කිසි වියදමක් දරුවා නම් මේ අවුරුද්දේ අගදී ඒ වියදම ඒ වගේ තව දෙගුණයක් වැඩි වෙලා තියෙනවා. ලක්ෂයක දරපු කරන්න පුළුවන් වෙච්ච දෙයක් ලක්ෂ 3කින් කරන්න පුළුවන් වෙන ප්‍රමාණයට මේ ආර්ථික කඩාවැටීම සමග විනිමය අනුපාතයේ පාලනය සමග ගොයිලා තියෙනවා. එනිසා අපිට කිසි අවශ්‍යතාවයක් නැහැ. මගේ අමාත්‍යාංශයේ යටතේ ගරු මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා වශයෙන් සිරිපාල ගම්ලත් අමාත්‍යතුමා ලසන්ත අලගියවන් අමාත්‍යතුමත් සිවනේත්‍ර පිල්ලියන් අමාත්‍යතුමත් කටයුතු කරනවා. ඒවගේම
ඔඩ පලිස් ඉම්රාන් මහරුෆ් මන්තිතුමා ආසනයට පැමිණ.
කළු මූරාසනාරූඪ මන්ත්‍රීතුමනි, මාධ්‍ය ගරු නියෝජ්‍ය ඇමතිතුමා කටයුතු කරනවා. එතුමන්ල අපි තමුන්නාසලාට කියන්න තියෙන්නේ අපි කිසිම මාධ්‍ය මර්ධනයක් කරන්න අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන අරන් තියෙනවා. එවැනි කිසිම සූදානමක් නැහැ. නමුත් මේ රටේ මාධ්‍ය විසිනුත් ඉටු කළ යුතු ඒක යුතුකමක් වගකීමක් තිබෙනවා. රට මේ වැටිලා තිබෙන තත්ත්වය තුළ රටේ ප්‍රතිරූපයට අපි කැමති වුණත් නැතත් ඉතා විශාල හානියක් අන්තර්ජාතික වශයෙන් වෙලා තියෙනවා. පසුගිය කාලය තුළදී අපේ රට ගැඩ විදේශයක එන අය බයෙන් හා සැකයෙන් තොරව රට ඇතුළේ ගමන් කරන්න පුළුවන් කියන එක පිළිගන්නේ නැහැ. ඒට හේතුව ඒ අයට පසුගිය කාල පරිච්ඡේදය තුළදී ගිය චිත්‍ර තුළින් ගුවන් තොටුපොළට යන මාර්ගය අවහිර කරන බව, පාර්ලිමේන්තුව රැස්වෙන්න බැරිකම්, පාර්ලිමේන්තු ළඟ සටන් නැති වෙන බව, ජනාධිපතිවරයාගේ ගේ නිවාස තුළ නිල මන්දිර තුළ පීනුම් තටාකවල නාන පින්තූර, ඊළඟට විදේශිකයන්ගෙන් පවා හැඳුනුම්පත් ඉල්ලා සිටි, ඊළඟට පෙට්‍රල් ඩීසල් පෝලින් ළඟ ඇති වෙලා තිබෙන තදබද තුළ විදේශිකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණ ප්‍රශ්න යනාදිය සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍ය ඔස්සේ මුල්පුවත් ලෙස විශාල ප්‍රතිරූප කඩාවැටීමක් තිබෙනවා. අපි කුමන දේශපාලන මතයක් දරුවත් මේ රට අපේ රට, අපි ඉපදින අපේ මාතෘභූමිය අන්තර්ජාතික වශයෙන් ඉතාම පහළ මට්ටමකට ගෙනීම කෙරෙහි කිසියම් වගකීමක් අපි හැම තුළම තිබෙනවා. ඒ නිසා මේ රට ම්ලේච්ච මිනිසුන් සිටින මිනිමරු සංස්කෘතියක් තියෙන, වෛරයෙන් මුසපත් වෙලා හැසිරෙන පිරිසක් ඉන්න රටක් ලෙස නැවත නැවතත් ලෝකයේ ප්‍රචාරය වීම කුමන තත්ත්වයක් ඇතුළත වුණත් රටට හිතකර වෙන්නේ නැති නිසා මේ රටේ ප්‍රතිරූපයට හානිකර නොවන ආකාරයට සමාජ මාධ්‍ය හෝ අනිත් මාධ්‍ය හසුරෝන සියලු දෙනා කටයුතු කරනවා නම් ඒක ඇත්ත වශයෙන්ම තමන් උපන් බිමට ගන්න ගෞරවයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාම තමයි අර ගායන්ත කරුණාතිලක අමාත්‍යතුමා සඳහන් කර පරිදි උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා යම්කිසි නියාමනයක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ඒ කරගෙන ආපු කමිටිවල තිබුණ අදහසුත් අරගෙන ඒ තවත් පුළුල් ලෙස සංවාදයට භාජනය කළා. යම්කිසි නියාමනයක් ස්වයන් පාලනයක් සහ ඔවුන්ගේ වෘත්තීමේ තත්ත්වය උසස් මට්ටමට පත්කරන්න අවශ්‍ය කටයුතු අපි කරනවා. කිසිම මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍ය කරුවේ
ඇමතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා
මර්ධනය කිරීම සඳහා අපි මැදිහත් වෙන්නේ නැති බව ප්‍රකාශ කරන්න කැමති අතර විවිධ පරණ පුරුදු හා ක්‍රියාකාරකම් අනුව වංචා, දූෂණ, අක්‍රමිකතා, හොරකම්, කොමිස් පිළිබඳ තියෙනවා නම් මගේ අමාත්‍යංශයට තියෙන එක සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මම පිළිබඳ හෝ මගේ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ හෝ අපේ කාර්ය මණ්ඩල පිළිබඳ හෝ ලේකම්වරු පිළිබඳ හෝ නිලධාරීන් පිළිබඳ යම්කිසි සැකයක්, දෝෂයක්, වැරද්දක් තියෙනවා නම් ඒ තියෙන ඕනෑම චෝදනාවක් කෙලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න, ඒ පරීක්ෂණය අපක්ෂපාතීව කෙරෙන්න අපි ඉඩ දෙනවා. ඕනෙම හොරකමක්, ඕනෙම වංචාවක්, ඕනෙම කොමිස් ඉල්ලීමක්, ඕනෙම දෙයක් තියෙනවා නම් ඒ තියෙන ඉල්ලීම ඉතරක් ඉදිරිපත් කරන්න. අපි හොරකම, වංචාව, දූෂණය, අක්‍රමිකතාවයෙන් තොරව අමාත්‍යංශයේ මෙහෙවන්න උත්සාහ දරනවා. වෙලා තියෙන වැරදි විශාල ප්‍රමාණයක් තියෙනවා, ඒක මම පිළිගන්නවා. සමහර වැරදි පාලනය කරන්නට ඉතාම අසීරු තත්ත්වයක් පවතිනවා. ඒ සඳහාත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජයන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා සඳහන් කර පරිදි පසුගිය කාලයේ පුරාවටම වෙලා තියෙන විශාල වැරැද්දක් ලංකාව තුළ පොදු ප්‍රවාහන ප්‍රතිපත්තිය දුම්බලිය බස්රිය සේවාව අවතක්සේරුවක් යටතේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉදිරි වර්ෂය තුලදී අපි කවුරුත් මහන්සි වෙලා දුම්රිය සේවය සහ පොදු බස් රථ සේවය වැඩි දියුණු කරන්නත් මේ පරිසර දූෂණයට හේතු වෙන අපේ රටේ විනාශයේ මූල සාධකයක් ලෙස සැලකෙන
පොසිල ඉන්ධන ධාන්‍ය
දතර කළා විදුලියෙන් බස් රථ, තිරෝද රථ, වෑන් රථ සහ දුම්රිය ධාවනය කරවන්න වැඩි වැඩියෙන් විදුලි දුම්රිය සඳහා පරිසර හිතකාමී පොදු ප්‍රවාහන සේවයක් ඇති කරන්න අපි එකතු වෙලා වැඩ කරමු කියන ප්‍රාර්ථනය ඇතුව අලුත් මේ ජාතික ව්‍යසනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අලුත් සංවාදයකට යොමු කරගන්න එකතු වෙලා වැඩ කරන්න කියන ඉල්ලීම ඇතුව මගේ වචන කීපෙමින් සමාප්ත කරනවා.
බොහොම ස්තුතියි ගරු එමතුමා. අර්ථදාහ ගෞරව අඩිකලනාදන් உங்களுக்கான 10 நிமிடங்கள் இருக்கின்றன. ඔව් මේ කාවින්ත
මතුමා මේ ගරු එමතුමා දැන් බස් රථවලට ත්‍රිෂෝල් ප්‍රයිස් එකක් තියෙනවා මං හිතන්නේ ලක්ෂ 12ක් විතර අවුරුද්දකට අපිට ආරංචි එක ලක්ෂ 30ක් දක්වා වැඩි කරනවා කියලා. ඒක එහෙම කරොත් දැන් මේ තියෙන ඉන්ධන මිලත් එක්ක තුන් ගුණයකින් වැඩි වුණොත් එක අතකට එක ඒ බස් රථ රියදුරන්ට සහ අයිතිකරුවන්ට අර්බුදයක්. ඒක එක දෙවෙනි කාරණේ තමයි ගරු ඇමතුමා දැන් මේ අපි අපේ මේ පාරිදුන බස් වලට පර්මිට් එකක් තියෙනවනේ. මේ බොහෝ පර්මිට් මේ ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. NTC එකේ ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. එතකොට වෙන අයගේ නම් වලින් තමයි දුවන්නේ. එතකොට මේ අයට ලීස් ගෙවන්න ඕනේ. ඒවට පවර් ඔෆ් ඇටර්නි අරගෙන බොහොම අර්බුදයකට ලක් වෙලා තියෙනවා ගරු ඇමතුමා. රටටත් ආදායමක් එනවා, අමාත්‍යාංශයටත් ආදායමක් එනවා. මේක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් විදිහට හදලා දුන්නොත් කියලා අපි විශ්වාස කරනවා.
ඔව්, ඔබතුමාගේ අදහස ඉතා හොඳයි. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් අවධානය යොමු කරලා තියෙනවා. මොකද මම දන්නවා මේ කර්මාන්තයක් ලෙස පුද්ගලික බස් රථ කර්මාන්තය පවතින ඕනේ. ඒ ඇයිට දැන් ඉස්සෙල්ලා 100ක් ගියා නම් දැන් යන්නේ 30 දෙනයි. ජන ප්‍රමාණය අඩු වෙලා, ආදායම් මාර්ග අඩු වෙලා, අමතර කොටස් ලබා ගැනීම අමාරු වෙලා, ඒ සඳහා වියදම වැඩි වෙලා. ඒ නිසා ජාතික ගමනාගමන කොමිසම වශයෙන් අය කරන ගාස්තුව එලෙසින් අය කිරීම සාධාරණ නැහැ. ඒ අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඊළඟට මේ පර්මිට් දීලා නැති ඒවට මෙතෙක් දීලා පර්මිට් දෙන එක සම්පූර්ණයෙන් නතර කරලා තියෙනවා. වඩා විනිවිද පේන ආකාරයකට සාධාරණ පදනමක් යටතේ ඒ බර මේ මගී ජනතාවටයි බස් රථ හිමියන්ටයි පැටවෙන්නේ නැති වෙන ලෙස මේ අමාරු අවස්ථාව කට්ටිය එක්ක බෙදා ගන්න වැඩපිළිවෙලක් සකස් කරනවා. විනිවිද පේන ආකාරයට පර්මිට් වල වංචා දූෂණාත්මකතා වෙන්නේ ඉඩ තියන්නේ.
ස්තුතියි එතුමා. අඩගල අයියා உங்களுக்கு 10 நிமிடங்கள்.
நன்றி தலைவர் அவர்களே. உண்மையிலே நேற்றைய தினம் எங்களுடைய மக்கள் தங்களுடைய மதங்களிலே பூசிக்கின்ற போராளிகளுக்கு அஞ்சலி செலுத்துகின்ற நிகழ்வுகள் பெரும் வெள்ள மக்கள் வெள்ளத்திலே நிறைவேறியது. இதற்கு ஒரு நல்லின சமிஞ்சையாக ஜனாதிபதி அவர்கள் செயல்பட்டது உண்மையிலே வரவேற்கத்தக்கது. அந்த வகையிலே ஒரு சில தடங்கல்கள் ஏற்பட்டிருந்தாலும் கூட எங்களுடைய தமிழ் மக்கள் தங்களுடைய அந்த உணர்வு பூர்வமான செயல்பாட்டை செய்த, எந்த ஒரு நெருக்கடியும் கொடுக்காது ஒரு நல்லிணக்கத்தை ஏற்பாடு செய்த ஜனாதிபதிக்கு முதல்ல நன்றி சொல்லிக்கொண்டு போக்குவரத்து சம்பந்தமாக நேரம் காணாததால் ஹொனரபிள் மினிஸ்டர் போக்குவரத்து காரணமாக நேரம் காணாததால் போக்குவரத்து சம்பந்தமாக சில விடயங்களை எடுத்து கூறலாம் என்று நினைக்கின்றேன். அவர் போக்குவரத்தும் நான் நினைக்கின்றேன் பத்திரிகை அமைச்சராகவும் ஊடக அமைச்சராகவும் இருக்கின்றபடியால் சில விடயங்களை நான் சொல்லலாம் என்று நினைக்கின்றேன். முதலாவது இந்த போக்குவரத்து சம்பந்தமாக பார்க்கின்ற போது பொதுவாக எங்களுடைய வடக்கு கிழக்கிலே இந்த சிடிபி பஸ் சேவை என்பது மிக ஒரு கேள்விக்குறியான ஒரு விடயமாக இருக்குது. காரணம் என்னென்றால் அமைச்சர் பேசுகின்ற போது அவரே சொன்னார் அந்த போக்குவரத்து சம்பந்தமாக இந்த நடவடிக்கைகளும் கடந்த காலங்களிலே செய்யப்படவில்லை என்று. அங்கே நாங்கள் எங்களுடைய வன்னி மாவட்டத்திலே சிடிபி சம்பந்தமாக பேசுகின்ற போது அவர்கள் உறுதி பாகங்கள் இல்லை என்கிறார்கள், டயர் இல்லை என்கிறார்கள், பஸ்கள் இல்லை என்றார்கள், இந்த பாடசாலை பிள்ளைகள் நடந்து போகின்ற அவல நிலை எங்களுடைய பிரதேசத்தில் இருக்கிறது அமைச்சர் அவர்கள். ஆகவே இந்த போக்குவரத்தை நீங்கள் மேம்படுத்துவதற்கு முயற்சி செய்ய வேண்டும். என்றால் இப்பொழுதும் எங்களுடைய பாடசாலை மாணவர்கள் வயதானவர்கள் நடந்து வந்து பல கிலோமீட்டர் நடந்து வந்து பஸ் ஏறுகின்ற ஒரு நிலை காணப்படுகிறது. அவை ஊர்களுக்கு பஸ் ஓடவில்லை ஏன் என்று கேட்டால், அவர்கள் சொல்லுகின்ற திணைக்களங்கள் சொல்லுகின்ற சிடிபி காரியாலயம் சொல்லுகின்ற விடயம் என்னென்றால் டயர் இல்லை என்றாங்க, பஸ்கள் இல்லை என்றாங்க, உறுதிப்பாகங்கள் இல்லை என்றாங்க. அதுகளை நீங்க கவனத்தில் எடுத்தால்தான் இந்த பஸ்ஸை இருக்கிற பஸ்ஸையாவது ஓட்டுகின்ற ஒரு நிலை காணப்படும். அதைவிட ரயில்வே மன்னாரிலே உண்மையிலே ஒரே ஒரு தரம் தான் ட்ரெயின் ஓடுகிறது, புகையிரதம் ஓடுகிறது. யாழ்ப்பாணத்திலே புதிய புதிய புகையிரதங்களை ஆரம்பித்து அது வெற்றிகரமாக ஓடிக்கொண்டிருக்கிறது, அதற்கு நன்றி சொல்கின்றோம். அதே போல மன்னாரிலும் இந்த புகையிரதத்தை தொடர்ந்து ஓடவிடுகின்ற அந்த நிலை ஏற்படுத்தப்பட வேண்டும். என்றால் பஸ்ஸில் இன்றைக்கு பஸ்ஸுடைய காசு டிக்கெட்டின் காசு பெறுமதி கூட இருக்கிறபடியால் அரசாங்க உத்தியோகத்தர்கள் ஏன் நாங்கள் உட்பட இப்பொழுது நாங்களும் பாராளுமன்ற உறுப்பினர்களும் ட்ரெயினை தான் பயன்படுத்துகிறோம். அப்போ மன்னாரில் இருந்து நாங்கள் இங்கே வாரன்றா எங்களுக்கு ட்ரெயின் போக்குவரத்து என்பது இல்லாதிருக்கின்ற ஒரு நிலை காணப்படுகிறது. உங்களுடைய பதிலிலே இந்த பதிலை நான் எதிர்பார்க்கின்றேன். ஆகவே இந்த சிடிபியையும் ரயில் போக்குவரத்தையும் உங்களுடைய கவனத்திலே செலுத்த வேண்டும். ஜனாதிபதி அவர்கள் வவுனியாவுக்கு வந்த நேரம் இந்த முறைப்பாடு சொல்லப்பட்டது. தான் நடவடிக்கை உங்களோடு பேசி நடவடிக்கை எடுப்பதாக அங்கு சொல்லியிருந்தார். ஆகவே நல்ல அமைச்சர் இந்த விடயத்திலே உங்களுடைய கவனத்தை செலுத்த வேண்டும்.
பந்துலேமுத்துமா
கரு ஒபுத்துமாக இல்லீம பிடி பந்த அப்படி விசேஷ அவதானை கிரமுகரணும். நமக்கு மற்றபடி பிரச்சனை கேண்டத்தினோ மகவைந்தாங் யாப்பனை எனக்காங் தும்பிரிய மாச பாகக்கட்டு நத்தர கரண்டத்தினோ அப்ரேல் ஜனவரி மாசி பாலுஸ்வினி தேய்தான் மோதா அப்படி திகட்டம தும்பிரிய வெடிக்கல யாப்பனை தக்வா மே மாவீந்தா என்னம பரி தத்வேட்டு மே மார்கே பிடிசக்கரக்கல்ல நத்தினிசா மாச பாக்கத்துலத்தை இக்க நிமகரணும் இத்தக்காங்க எத்துவின துஷ்கரத்தாவே இவர வினக்கொட்ட அப்பிட்டு புழுவம் வினோ வடா ஹொந்த மன்னாரம்ம வவுனியாவ அந்த மே யாப்பனைய கங்கசந்தூரே தும்ரிய மார்கே இத்தாம் ஹொந்த தும்ரிய மார்கே அப்பாவட்ட லபன வருஷே துளதி பத்கல்ல தென் சிடிபி டிப்போய் தீன பிரச்சனை விசது.
அமைச்சர் அவர்களே ஒரு 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 விடயத்தை கூறலாம் என்று நினைக்கின்றேன். இந்த யாழ்ப்பாணம் ஓட முடியாது இப்பொழுது இந்த நீங்கள் ரோட்டை செப்ப நிறுறதுக்கான முறையை கையாளுறதுக்காக யாழ்ப்பாணம் ஓடையில் அந்த ட்ரெயினை நீங்கள் வவுனிய மன்னாருக்கு ஓட்டல அந்த
முத்துமான சமக நீ அழுத்தங்க எத்துவின ஜனவரி மாதம் எத்துவின தத்தை பிடி வந்த சதானா மே தீரணைக்கரன் இசையில் கதா கரணும்.
நன்றி நன்றி அமைச்சர் அவர்களே. அடுத்தது உங்களுடைய அமைச்சுக்கு கீழே வருகின்ற பத்திரிகையாளர் ஊடகவியலாளர் சம்பந்தமாக சில கருத்துக்களை சொல்லலாம் என்று நினைக்கின்றேன். நீங்கள் அந்த ஊடகம் சம்பந்தமாக கரிசனை கொண்டவர் என்ற அடிப்படையில் எங்களோட ஊடகவியலாளர் மிகவும் ஒரு கஷ்டத்துக்குள்ளான சூழ்நிலையிலே இருக்கிறார். அவர்களுக்கு வங்கி கடன் கொடுப்பதில்லை அமைச்சர் அவர்களே. காரணம் அவர்களுக்கு அந்த வார ஒவ்வொரு அரசாங்கமும் ஓய்வூதியத்தை அறிவிக்கிறது. ஆனால் அந்த ஓய்வூதியம் வந்து ஒழுங்காக அவர்களுக்கு இன்று இட்ட வரைக்கும் அந்த திட்டம் செலுத்தப்படுவதில்லை. மற்ற நிரந்தர வருமானம் என்பது அவர்களுக்கு இல்லை. இப்போ தனியார் ஊடகத்தை நம்பி இருக்கின்ற குடும்பங்கள் இப்பொழுது இருக்கின்ற பொருளாதார பிரச்சனையிலே அவர்கள் மிகவும் ஒரு கஷ்டப்படுகின்ற ஒரு நிலை காணப்படும். ஆகவே இந்த வங்கி கடன் எடுப்பதற்காக போனாலும் கூட அவர்களுக்கு அந்த வங்கி கடன் கொடுப்பதற்கான தடைகள் இருக்குது. ஆகவே அவர்களை இந்த ஊடகவியலாளர்கள் இன்றைக்கு இந்த நாட்டிலே ஒரு நல்ல ஒரு விடயங்களை அல்லது இந்த நாடு எப்படி இருக்கிறது என்று எல்லோருக்கும் வெளியிலே காட்டுகின்ற துறை இந்த ஊடகத்துறை. ஆகவே இந்த ஊடகத்துறையிலே வேலை செய்த சாதாரண இளைஞர் யுவதிகளுக்கு அந்த அரசாங்கம் உங்களுடைய தலைமையில் இருக்கின்ற அமைச்சு அவர்களுக்கு கரிசனை காட்ட வேண்டும். ஆகவே அந்த விடயத்திலே அவர்களுடைய வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்கு உங்களுடைய செயல்பாடுகள் அமைய வேண்டும். நீங்க சொன்னீங்க கனபேர் வழியில இருக்கிறாங்க, மற்றது பயத்தில்
இரண்டு நிமிடங்கள் இருக்கின்றன,
பயத்தில் இருக்கிறாங்க. அந்த அந்த ரீதியிலே நீங்கள் வந்து செயல்பட வேண்டும் என்றெல்லாம் நீங்கள் உரையாற்றினீர்கள். உண்மையிலேயே இங்கு இருக்கின்றவர்களை நீங்கள் கவனத்தில் எடுங்கள். அவர்கள் குழந்தைகளோடு இருக்கிறார்கள், மனைவி பிள்ளைகள் குழந்தைகளோடு இருக்கிறார்கள். வீட்டு திட்டங்கள் முழுமையாக அவர்களுக்கு கொடுக்கப்படுவதில்லை, வீட்டு திட்டங்கள் கொடுக்கப்படுவதில்லை, வங்கி லோன்கள் கொடுக்கப்படுவதில்லை. ஒருமுறை ஒரு அரசாங்கம் அவர்களுக்கு மோட்டார் சைக்கிள் கொடுப்பதாக சொன்னார்கள், அதுவும் இல்லை. மொத்தத்திலே அந்த நிறுவனம் கொடுக்கின்ற வருமானத்தை வைத்துக் கொண்டு எப்படி இந்த பொருளாதாரத்தை வீழ்ச்சியில் அவர்கள் தங்களுடைய வாழ்க்கையை செலுத்த முடியும் என்ற கேள்வியை நான் உங்களிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அது மட்டுமல்ல, இந்த பத்திரிகை தாள் அச்சிடுகின்ற தாள் வந்து வரி செஸ் வரி என்று அஞ்சு வீதம் நீங்கள் கூட்டியிருக்கிறீர்கள், அஞ்சு வீதம் செஸ் வரி போடுகிறீர்கள். அதிலே நீங்கள் அந்த வரியை குறைத்தால் இன்னும் அவர்கள் அந்த கம்பெனிகள் கூடுதலாக மேன்மை அடையும் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே அமைச்சர் அவர்களே, எப்படி இந்த ஊடகத்துறையிலே இருக்கின்ற எங்களுடைய இளைஞர் யுவதிகளுக்கு அந்த அவர்களுக்கான பாதுகாப்பை நீங்கள் உறுதிப்படுத்தி அவர்களுக்கான அன்றாட செயல்பாடுகளை செய்வதற்கான அவர்கள் வாழ்க்கையிலே தங்களுடைய குழந்தைகளை நல்ல முறையிலே படிக்க வைப்பதற்காக அவருடைய எதிர்காலத்தை நீங்கள்தான் நிர்ணயம் செய்ய வேண்டும் என்ற கோரிக்கையை நான் உங்களிடம் முன்வைக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, வெளிநாட்டு அமைச்சர் அவர்கள் இங்கு இருந்தார்கள் நான் நினைக்கின்றேன், பிரதி அமைச்சர் இருக்கிறார், ஹானரபிள் மினிஸ்டர் சாகல சாரி டிப்டி தாரக பாலசிங் டிப்டி மினிஸ்டர். நான் சில ஆலோசனைகளை இந்த வெளிநாட்டு அமைச்சருக்கு சொல்லலாம் என்று நினைக்கின்றேன். உண்மையிலே நீங்கள் இளைஞர், நிச்சயமாக இதை கையாள வேண்டும். இப்பொழுது இளைஞர்களுக்கு தான் முன்னுரிமை வழங்கப்படுகிறது. அது
உறுப்பினர்களை உங்களுடைய நேரம் முடிவடைந்து விட்டது.
ஒரு நிமிஷத்தில் முடிக்கிறது. இந்த வெளிநாடுகளிலே மீனவர்கள் பிடிபட்டிருக்கிறார்கள், இந்தியா உட்பட ஏனைய நாடுகளிலே பிடிபட்டிருக்கிறார்கள். அவர்களை எடுப்பதற்கான முயற்சிகளை நீங்கள் மேற்கொள்ளணும். இப்ப இந்தியாவிலிருந்து வார மீனவர்களை பிடித்து உடனே விடுதலை செய்வதற்கான முயற்சியை அந்த காரியாலயம் செய்கிறது, உயர்ஸ்தானிகர் காரியாலயம் செய்கிறது. அந்த மீனவர்கள் இந்திய மீனவர்கள் பிடித்தார். அதே போல எங்களுடைய நாட்டு மீனவர்கள் பிடிபடுகின்ற போது நீங்கள் சம்பந்தப்பட்ட அமைச்சர்களோடு கலந்துரையாடி அவர்களை வெளியில் எடுப்ப, பல வருடங்களாக அவர்கள் எல்லை தாண்டி போய் பிடிபட்டிருக்கிற நிலையிலே அவர்களை எடுக்க வேண்டும் என்பதும், அது சட்ட இப்ப பாஸ்போர்ட் மாற்றங்கள் அது வந்து உண்மையிலே சட்டத்துக்கு புறம்பான ஒரு செயல். அப்படியானவர்கள் பல வருடங்களாக இந்தியாவில எல்லாம் இருக்காங்க, அவர்களை எடுத்து இங்கே எப்படி கையாளுவது என்பதையும் நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும் அமைச்சர் அவர்களே. என்றால் பல வருடங்களாக
உறுப்பினர்களே நேரம் முடிவடைந்து விட்டது.
நீங்கள் எங்களுடைய மீனவர்களையும் இந்த கன வெளிநாடு செல்வதற்காக பல சட்ட ரீதி அல்லாத செயல்பாடுகளை செய்தவர்கள் சிறையிலே வாடிக்கொண்டிருக்கிறார். அந்த வகையில் உங்களுடைய கரிசனை அவர்களோடு இருக்க வேண்டும், அவர்களை எடுப்பதற்கான முயற்சிகளை மேற்கொள்ள வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
நன்றி கௌரவ உறுப்பினர் அவர்களே. நெக்ஸ்ட் ஹானரபிள் தாரக பாலசூரிய, ஹானரபிள் மினிஸ்டர், யூ ஹேவ் 14 மினிட்ஸ். ஹானரபிள் அலி சப்ரி.
Just to respond to him, honorable member, that it is, we can see that everybody is suffering from this economic crisis, but north and east people are disproportionately suffering. It seems to be a lot of people have gone to Tamil Nadu during the last 6 months or so. Some have now gone to basically they are mostly Tamil speaking, our Tamil brothers and sisters in Vietnam now, 302 people, two of them consume alcoholic sanitizers. And another seven whom we met them in, who were interjected in Ukraine, but also seven of them are Tamil speaking. So I think whether we can do some sort of a publicity mechanism to inform them this, if they go on refugee status or based on wrong passports, or not to get caught into the trafficking, because they are suffering there. You know, 85 of them in in Vietnam have agreed to come back. We will facilitate them to come. But it disproportionately affected your community both in north and east, so we need to inform them not to get caught to the trafficking part of it. Honourable Member.
அடைக்கலநாதன் உறுப்பினர் அவர்களே,
அமைச்சர் அவர்களே, இந்த தமிழ்நாட்டில் மட்டுமில்ல ஆந்திராவில் இருக்காங்க, டில்லியில் இருக்காங்க, இப்படியெல்லாம் இருந்து கொண்டு இருக்காங்க.
உள்ளவங்களை இப்ப கொஞ்சம் அந்த ஏரியால இந்த டிராபிக்கோஸோட சேர்ந்து ராங் பாஸ்போர்ட்ல போகவிடவானா, போனால் அவங்க போயிட்டு பெரிய கஷ்டத்துல மாட்டுறாங்க. இப்ப வியட்நாம்ல 303 பேர் இருக்கிறாங்க. இப்ப அந்த கிட்டத்துல யுக்ரைன்ல பிடிக்கவங்களும் 7 பேரும் தமிழ் ஸ்பீக்கிங் அந்த ஏரியா உள்ள அவங்க. தமிழ்நாடுக்கு ஒரு கிட்டத்துல இந்த வருஷத்துல மார்ச்ல இருந்து 100 பேர் போய்த்திருக்கிறாங்க. இனி அவங்களுக்கு கொஞ்சம் இன்ஃபர்மேஷன் கொஞ்சம் கொடுத்து போறண்டால் அஃபீஷியலாக அஃபீஷியல் பாஸ்போர்ட் எடுத்து அப்ளை பண்ணி போறோம்னு சொல்லி நான் நல்ல மட்டும் தான் நான் சொல்றேன்.
கரு மூலாசுடர் மந்திரி துமணி, விதேச மாத்தியாசி மேம் வைசிஷ்ய பிரிபந்தவ கதாகரன்கிட்ட மங்கித்தன்னே மகே ஏ மூலிக யுத்துக்கமாக திபினவா அப்பே விதேச அமத்துமாட்டாத் ஏ வகையும் அப்பே லேக்கம் துமியட்டாத் ඒ වගේම හිටපු විදේශ ඇමතිතුමාටත් හිටපු ලේකම්තුමාටත් ඒ වගේම මේ අවස්ථාවේදී මේ රට වෙනුවෙන් කැප වෙන අපේ විදේශ අමාත්‍යාංශයේ සියලු දෙනාටම මගේ ස්තුතිය කෘතඥතාවය ප්‍රකාශ කරලා මගේ කතාව පටන් ගන්නද. මොකද අපි මේ විදේශ අමාත්‍යාංශයේ මේ කාලේ මෙහෙවන්නේ ඉතාම අමාරු පරිච්ඡේදයක. එක පැත්තකින් අපි දකිනවා ඒ ආර්ථික අර්බුදයක් තිබෙනවා, කවදාක්වත් තිබිච්ච නැති ආර්ථික අර්බුදයක්. ඒ වගේම තවත් පැත්තකින් අපි බැලුවොත් එහෙම ඒ ලෝකයේ බුදේශපාලන වෙනස් වීම වෙනවා. ඒ වගේම තවත් පැත්තකින් බැලුවොත් එහෙම අපේ විදේශ අමාත්‍යාංශයේ ඉන්න ඒ සේවක ප්‍රමාණය ගිය අවුරුදු 10ටම අලුතෙන් ඒ විදේශ සේවයට බඳවාගෙන තිබෙන්නේ 84 දෙනයි. මෙවැනි ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මැද්දේ තමා අපි මේ විදේශ අමාත්‍යාංශයේ ගිනියන්නේ. ඒ වගේම අද තිබෙන මූලිකම ඒ ගැටලුව තමයි අද තිබෙන මේ ආර්ථික ගැටලුව. ඒකට මේ ආර්ථික ගැටලුවෙන් අපි ගොඩ එන්න නම් අපේ යම් කිසි විදියකට ඒ විදේශ ප්‍රතිපත්තියේ තියෙන කෙටි කාලීන සහ මධ්‍යම කාලීන ඉලක්කත් අපි වෙනස් කරා ගන්න උවමනාවක් තිබෙනවා. අපේ ඒ නොබැදි ප්‍රතිපත්තියත් ඒ වගේම මධ්‍යස්ථ ප්‍රතිපත්තිය ඉවත්වන්නේ නැතුව අපේ ඒ ඉලක්ක විශේෂයෙන්ම ඒ ආර්ථික සම්බන්ධතා දියුණු කරගන්න අපි විශාල උත්සාහයක් දරනවා. විශේෂයෙන්ම මම දැක්කා මේ ඊයේ පෙරේදා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ආයතනයේ ඒ CEO ඩිංගුමල් මහත්මයා කියනවා අපේ ඒ ඉන්ට්‍රෙස්ට් කොස්ට් එක විතරක් ඉදිරියේදී බිලියන 800ක් වගේ ප්‍රමාණයක් ගෙවන්න වෙනවා කියලා. ඒකට මේක දීර්ඝකාලීනව ගිනියන්න බෑ කියන එක. තවත් පැත්තකින් බැලුවොත් එහෙම අර ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කරලා තිබෙන මුදල් ප්‍රමාණය වගේ දෙගුණයක් අපිට ඒ ඉන්ට්‍රෙස්ට් කොස්ට් එක විතරක් ගෙවන්න වෙනවා. එහෙමනම් අපේ ඒ කෙටිකාලීන ඉලක්කයක් වන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදේශ අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශත් එක්ක ඉතාම කිට්ටුවෙන් ඒ කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ උපදේශකයෝ හොයා ගන්නකොට ඒ ලසාඩ් ආයතනයත් ඒ වගේම ඒ ක්ලිෆඩ් චාන්ස් ආයතනයත් චාන්ස් ඒ සංවිධානයත් හොයා ගන්නකොට ඒ විදේශ අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යාංශයත් එක්ක කිට්ටුවෙන්ම කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි, ඇත්තටම ඔය ලසාඩ් ආයතනය ගැන කතා කරොත් එහෙම මම ප්‍රංශයට ගියන් පස්සේ ගිය අවුරුද්දේ ඒ මම හිතන්නේ අගෝස්තු මාසයේදී අපි ඒ ආයතනත් එක්ක සාකච්ඡා පවත්වලා ඒ වගේම ඒ ආයතනයේ කට්ටිය ජනවාරි මාසයේ මේ අවුරුද්දේදී ගෙනල්ලා ඒ සියලුම නිලධාරීන් එක්ව අපි ඒ කට්ටිය මුණ ගැස්සුවා. ඒ වගේම මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි විදේශ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම ඒ සංචාරක අමාත්‍යාංශයත් එක්කත් කිට්ටුවෙන් කටයුතු කරනවා. අපේ විදේශ තානාධිපතිවරුන් විශේෂයෙන්ම අලුත් ඒ එයාලයින්ස් වගේ ප්‍රමාණයක් එල් ලංකාවට ගෙන එන්න මහන්සි වී කටයුතු කරලා තිබෙනවා. තවත් කිට්ටුවෙන් අපි කටයුතු කරන අමාත්‍යාංශයක් තමයි අපේ මනුෂ්‍ය නායක කාර්යාලය ඇමතුමාගේ ෆොරින් employment amaantyanshe dan apita mema avurudda patan gannakota apita ilakkayak deela thibuna laksha 3k wage pramanayak ape pitrata arinda api manusha emathumage amaantyanshat ekka ekthawa vela danta 270000k 280000k wage pramanayak apita arinda puluwan vela thibenawa ape thanaadhipathiwaru anik ratawal walin e job borders e alut visa barapatra ekenne oy koreyawe thibena e7 visa barapatre ehema naththam api alut job borders anik ratawal walin malaysia wen singapore wen e wage russia wen e job borders genenda dantama katiyutu karala thibenawa e wage ma තවත් පැත්තකින් බැලුවොත් එහෙම අපි ඒ Ministry of Plantations නැත්නම් ඒ වගේ අමාත්‍යංශත් එක්කත් අපි කිට්ටුවෙම කටයුතු කරනවා ඒ වගේම ජනාධිපතිතුමා අරපත් කරලා තිබෙන FTAs පිළිබඳව නැත්නම් ඒ FTAs පිළිබඳව දාලා තිබෙන ඒ කමිටු වලටත් ඒ විදේශ අමාත්‍යංශයේ කට්ටිය කටයුතු කරනවා. ඉතින් අපේ මූලික කෙටි කාලීන ඉලක්කය තිබෙන්නේ අනික් අමාත්‍යංශත් එක්ක කටයුතු කරලා මෙව තිබෙන ආර්ථික අර්බුදයෙන් අපිට යම්සි විදියකට ගොඩෙන්න. ඒ වගේම අපේ මධ්‍යම කාලීන ඉලක්කයක් හැටියට අපි දකිනවා අපි මේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරන්න නම් ඒ ලංකාවේ තිබෙන ISBs එහෙම නැත්නම් International Sovereign Bonds දැන්ට බිලියන 12.5ක් වගේ ප්‍රමාණයක් තිබෙනවා අපි විශ්වාස කරනවා මේක බිලියන 5කට වගේ අඩු කරගත්තොත් එහෙම අපිට අපේ ඒ ආර්ථිකය දිසි කළමනාකරණයක් කරගන්න පුළුවන් වෙනවා කියලා. දැන් අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්ද වෙනකොට ඒ IMF එකෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් ගන්න ඒ මුදල් ප්‍රමාණයත් එක්කම අපිට අනෙක් ඒජන්සීස් UN එකනොත් ඒ වගේම අපිට World Bank එකත් Asian Development Bank එකෙන් දැන් මිලියන 500ක් වෙන් කරලා තිබෙනවා ඒ වෙන් ඒ යම්කිසි මුදල් ප්‍රමාණයක් ඒ අමතරව අපිට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පෞද්ගලික කරණය හරහත් අපිට යම්කිසි මුදල් ප්‍රමාණයක් අපිට එක්ව කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ වගේම මම හිතන්නේ තුන්වෙනි වැදගත්ම ඒ කාරණා තුන්වෙනි වැදගත්ම කාරණාව තමයි අපි විදේශ අමාත්‍යංශය හරහා විශේෂයෙන්ම ක්ලයිමට් ෆයිනෑන්සින් වලට අපි අඳ බලාපොරොත්තු වෙනවා. දැන් ඒ කාලගුණ විපරිසාදිය බැලුවොත් එහෙම විශේෂයෙන්ම ඒ ඉන්දියන් සාගරයේ තිබෙන අනික් ඒ කුඩා දූපත් එක්ක අපි එක්කව වෙලා යම්කිසි විදිහකට අපි අර ලෝකයාට අපේ හඬ අවදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකෝ සමහර වෙලාවට ලංකාව වගේ කුඩා රටක් විතරක් අපි ඒ කතා කරොත් මේක හඬ ඇහෙන්නේ නැහැ. නමුත් මාලදිවයින, මොරිෂස්, මැඩගස්කා එවැනි රටවල් එක්ක අපි එකහ වුණොත් එහෙම අපේ හඬ ඊට වඩා අවදි කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදී ඒ ක්ලයිමට් ෆයිනෑන්සින් පැත්තෙන් උත් අපි යම්කිසි මුදල් ප්‍රමාණයක් රට වෙනුවෙන් ඒ හොයාගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි ඒ දීර්ඝකාලීන ඒ ආර්ථික සංවර්ධනය අපි 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 ඒ දීර්ඝකාලීන ආර්ථික සංවර්ධනයකට යනවා නම් මම හිතන්නේ අපි 2009 දී ඒ යුද්ධ ජයග්‍රහණය කරත් අපි තාම අපි සාමයේ ජයග්‍රහණය කරගන්න බැරි වෙලා තිබෙනවා. මේකේ මූලික අර ජයන්ත කරුණාතිලක මහත්මයා කියපු අර සියලු දෙනාම ප්‍රාර්ථනා කරන රටක් අපිට දැන් නිර්මාණය කරන්න අවස්ථාව ඇවිදින් තිබෙනවා. මේකේ පළවෙනි පියවරක් හැටියට විදේශ අමාත්‍යංශයේ ඒ එතකොට සබ්‍රියමතුමා කන්ස්ටිටියුෂනල් ඇෆෙයර්ස් මිනිස්ටර් හැටියට හිටියේ. ඒ වගේම හිටපු GLP රේස් එමතුමත් සබ්ගමතුමත් එක්කා වෙලා අර PTA එක Prevention of Terrorism Act එක අපිට යම්කිසි විදිහකට වෙනස් කර ගන්න පුළුවන් වුණා. ඒ වෙනස් කරපු හින්දා අවුරුදු ගාණක් ඔර හිරගෙවල් වල හිටපු ඒ දමිළ දමිළ ජන කට්ටියව අපිට නිදහස් කරා ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි විදේශ අමාත්‍යංශයෙන් අපි අනිවාර්යයෙන්ම ඒ අනික් අමාත්‍යංශත් එක්කත් එක්කවල අලුත් පනතක් ගේන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ ඒ ජනග්‍රහණයෙන් 120,000 වගේ ප්‍රමාණයක් ඒ පිටරට ජීවත් වෙනවා. ඒ වගේම ලාංකික සම්භාවයක් තිබෙන විශාල ප්‍රමාණයක් එක එක රටවල් ජීවත් වෙනවා. අපි මේ කට්ටියගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එකත් අපිට ප්‍රශ්න කරන්න වෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනාධිපති කාර්යාලයත් එක්ක එක්කව වෙලා ඉදිරියේදී අපි අර ඕවර්සීස් ශ්‍රී ලංකන්ස් ඔෆිස් එක නැත්තම් මේ ලාංකික සම්භාවයක් තිබෙන කට්ටියත් එක්ක ඒ කට්ටියකින් කොහොමද අපි වැඩි ප්‍රයෝජනයක් ගන්න කියන එකට අපි ඒ කාර්යාලයක් පිහිටවන්න අපි බලාපොරොත්තු වෙනවා. මම කැමැති කියන්න ගරු බුලස්ගඩු මන්ත්‍රීතුමනි, මෑතකදී කැනඩාවෙන් කැනඩාවෙන් ඩයස්පෝරා ඔලින් කට්ටියක් ආවා. ඒ වගේම දැන් ඉදිරියේදී එංගලන්තෙන් ඩයස්පෝරා ඔලින් කට්ටියක් එන්න ඒ ප්‍රකාශ කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ කට්ටියත් එක්ක ඒ සාකච්ඡා පැවැත්වුවොත් එහෙම ඉදිරියේදී ඒ ආර්ථික වාසිනුත් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම අපිට ඒ දීර්ඝකාලීන විසඳුමකටත් අපිට යන්න දැන් අවස්ථාව කාලය ඇවිදින් තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අනික් අමාත්‍යංශත් එක්කත් සාකච්ඡා කරමින් ඒ වගේම අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්කත් අපි සාකච්ඡා කරමින් අර ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලියේෂන් කමිෂන් එකක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. දැන්ටම මූලික සාකච්ඡා මේ පිළිබඳව අපි පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම මේ අවුරුද්ද තුළදී ඒ විදේශ අමාත්‍යංශයනුත් අපිට ඒ මුදල් ගැටලු තිබුණත් අපිට අපේ ඒ බයිලටරල් ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය අපේ ඒ සම්බන්ධතා අපිට දියුණු කර ගන්න පුළුවන් වුණා. ජනවාරි මාසයේදී අපිට ඒ බිම්ස්ටෙක් සමුළුව ලංකාවේ ඒ පවත්වා ගන්න පුළුවන් වුණා. මම දන්නවා දැන් පත්තර වලින් එහෙම හුඟක් වෙලාවට කියනවා අපේ ඒ ස්ථානාධිපති සම්බන්ධතා මදි කියලා. හැබැයි මේ අවුරුද්දේ විතරක් මම මතක් කරන්න කැමති ඒ චීනෙත්, හංගේරියාවෙත්, තුර්කියෙත්, ඒ සෞදි අරේබියාවෙත්, බංගලිදේශෙත්, භූතානෙත්, ඉන්දියාවෙත්, නේපාලෙත්, ඒ වගේම තායිලන්තෙත් විදේශ ඇමතිවරු ලංකාවට ආවා. ඊට අමතරව එංගලන්තයේ රාජ්‍ය ඇමතිවරයෙකුත්, කොරියාවේ තානාධිපතිවරයෙකුත්, ඒ වගේම මාලදිවයිනේ හිටපු ජනාධිපතිතුමත්, ඒ වගේම ඔස්ට්‍රේලියාවෙත් ඒත් කැබිනට් ඇමතිවරයෙක් ලංකාවට ආවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ විදේශ අමාත්‍යංශයේ ඒ ද්විපාර්ශ්වික සහ ඒ බහුපාර්ශ්වික සම්බන්ධතා අපි ශක්තිමත්, ඒ වගේම අපි තවදුරටත් ශක්තිමත් කරා ගන්න ඕනෑ කියලා. විශේෂයෙන්ම මේ බහුපාර්ශ්වික ඒ සංවිධානවල සමුළු තිබෙනකොට ජනාධිපතිතුමත් ඒ වගේම විදේශ ඇමතිතුමත් මමත් නියෝජනය කරලා තිබෙනවා. මේ සමුළු සෑහෙන්න වැදගත් වෙනවා. මේ සමුළු හරහා අර සයිඩ් මීටින්ග්ස් තිබෙනවා. ඒ සයිඩ් මීටින්ග්ස් හරහා අපිට අනික් ඒ රටවල් ඉන්න නායකයන් එක්ක ඒ සම්බන්ධතා වැඩි දියුණු කරා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදේශ අමාත්‍යංශයේ මේ ඔක්කොම කරනකොට මම හිතන්නේ මේක අපිට එක පැත්තකින් බැලුවොත් එහෙම කරු මුල්ලස්සට අරුණ මන්ත්‍රීතුමනි අර බොක්සින් මැච් එකකට එක අතක් පිටිපස්සේ බැඳලා ගිහිල්ලා බොක්සින් මැච් එකක් කරනවා වගේ තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. මම එහෙම කියන්නේ දැන් මේ විදේශ අමාත්‍යංශයේ ඒ අපේ ඩිප්ලොමැටික් සර්විස් එකේ 264ක් ඒ කාඩරක තිබෙනවා. දැනට 178යි සේවය කරන්නේ. එතකොට විශාල ප්‍රමාණයක් අපි මෑත එන අවුරුද්දේ ජූලයි විතර වෙනකොට අපි තව 40ක් වගේ ප්‍රමාණයක් අපි බඳවා ගන්න බලනවා. දැනට ඒ විභාගය පවත්වාගෙන යනවා. ඒ වගේම තවත් පැත්තකින් මේ සේවක ප්‍රමාණය විතරක් නෙවෙයි, ඒ මුදල් ප්‍රමාණය ඒ 2018 අපි බැලුවොත් එහෙම දැන් ඒ රුපියල බාල්දු වීමත් එක්ක අපිට ඒ විදේශ අමාත්‍යංශයට ඒ මුදල් වැඩියෙන් අවශ්‍ය වෙනවා. ඒ 2018 බැලුවොත් එහෙම අපිට විදේශ අමාත්‍යංශය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 56ක් වෙන් කරලා තිබෙනවා. මේක 51කට අඩු වුණා. ඒ වගේම 43කට අඩු වුණා. මේ අවුරුද්දේ දැන් මිලියන 35ක් වගේ ප්‍රමාණයක් තමයි අපි ගිරම් කරලා තිබෙන්නේ.
ඒ වතුමා විනාඩි 2ක කාලයක් තියෙනවා. 2 minutes.
ඒ වගේම එන අවුරුද්දට අපි තව මිලියන 24ක් වගේ ප්‍රමාණයක් තමයි බජට් කරලා තිබෙන්නේ. ඒක දෙක පැත්තකින් සේවකයෝ අඩුපාඩුවක් තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට මේ මුදල් වලින් ගැටලුවක් තිබෙනවා. ඒ වගේම මේ විදේශ අමාත්‍යංශයේ මෙහෙම යනකොට මේකේ ප්‍රශ්න නැතුව නෙවෙයි. දැන් අපි ගත්තොත් එහෙම මෑතකදී ප්‍රවෘත්ති වලින් අපි දැක්කා ඒ කොන්සියුලර් ඩිවිෂන් එකේ තිබුණා ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. අපිට ඒ අර ඊ චැනලින් ක්‍රමවේදයක් පාවිච්චි කරලා අපිට යම් ප්‍රමාණයකට ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙනවා වුණා. ඒ වගේම විශේෂයෙන්ම මම ඒ හර්ෂ ඩිසිල්වා හිටපු ඇමතුමා ගැන මතක් කරන්න ඕනේ. එතුමා තමයි මේ ඒ ක්‍රමවේදය නිර්මාණය කරේ. ඒ වගේම මේකේ විසඳුමක් හැටියට අපි දකින්නේ අපි දැන් මේ සාකච්ඡා පවත්වලා තිබෙනවා එඩ්යුකේෂන් මිනිස්ට්‍රි එකත් එක්කත්, ඒ වගේම අපි රෙජිස්ට්‍රර් ජෙනරල් දෙපාර්තමේන්තුවත් එක්ක පවත්වලා තිබෙනවා. මෙතන කට්ටිය එන්නේ නැතුව ඒ ඉලෙක්ට්‍රොනික විසඳුමක්ම අපි එකටට ඊමේල් හරහා දෙන්න අපි ඉදිරියේදී අපි කරන්න ඒ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනික් ප්‍රශ්නය තමයි අපි විශේෂයෙන්ම අපි මනුෂ්‍ය නානායකකාර ඇමතිතුමාගේ අමාත්‍යංශත් එක්ක කිට්ටුවෙන් කටයුතු කරනවා. මේ විසිට වීසා ගිහිල්ලා හිර වෙන කට්ටිය. දැන් අපි IOM එක සංවිධානයත් එක්ක කතා කරනවා කොහොමද අපි මේ කට්ටිය ගේන්න බලන්නේ කියලා. හැබැයි දැන් හුඟක් කට්ටිය කතා කරන්නේ නැති පැත්තක් තමයි දැන් අපි ගත්තොත් එහෙම ඒ ඕමාන් වලදී අපේ ඒ තානාධිපතිවරු මැදිහත් වෙලා 300ක් වගේ ප්‍රමාණයක්. ඒ අනවසරවල ගිය 300ක් වගේ ප්‍රමාණයක් අහවල් ලංකාවට ගෙනෙන්න පුළුවන් වෙලා තිබෙනවා. දැන් මේ කවුරු හරි ගෙනෙන්නකොට ඒ කට්ටිය නොමිලේ නෙවෙයි ගේන්නේ. ඒ කට්ටියට ලක්ෂ ඒ 17ක් වගේ මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න වෙලා තිබෙනවා. එතකොට මේ ඒ සල්ලි ඔක්කොම අපේ තානාධිපති කාර්යාල වලින් අනික්ේ රටේ ජීවත් වෙන ලාංකිකයන් එක්ක කතා කරලා තමයි මේ සල්ලි හොයාගන්නේ. ඉතින් මම හිතන්නේ ඒ විදේශ අමාත්‍ය අංශයෙන් ඒ මෙම ඒ කරන ඒ සේවය තවදුරටත් ඒ වැඩි වෙන්න ඕනේ. නමුත් ඒ අමාරු පරිච්ඡේදයක අපි ඒ තිබෙන මුදලුත් ඒ වගේම තිබෙන සේවක පිරිසත් ඉතාම මහන්සි වෙලා කටයුතු කරනවා. ඒ වගේම ඒ තිබෙන ප්‍රශ්නත් අපි අවම කරමින් ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් නැවතත් මගේ ඒ ස්තුතිය අපේ ඇමතුමාටත් ජනාධිපතිතුමාටත් ඒ වගේම ලේකම්තුමිය ඇතුළු ඒ විදේශ අමාත්‍යංශයේ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ වචන සල්පමන් නිම කරනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා.